මීළඟට හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපති මා බොහොම ස්තුතියි. ඉතාමත් කෙටි කාලයක් තියෙන කතා කරන්න, මොකද අපි කමිටුවේ හිටපු නිසා දැන් තමයි මෙතනට එන්න ලැබුණේ. මූලික වශයෙන්ම මේ සියලු දේ කතා කරන්න කලින් මේ විගණන වාර්තාවක් අපේ මේසුඩ තියෙනවා. ඒකේ තියෙන මේ විධායක සාරාංශයට අනුව මේ ගල්ලංගුරු මිලදී ගත්ත ආයතනය පිළිබඳව ගැටලු ගොඩක් තියෙන බව තමයි මේ විගණන කාර්යපත්තුමා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලාවත් නැති කතාවක් සම්පූර්ණ ලියාපදිංචිය නැහැයි කියලා. අනිතක තමයි ඒ කට්ටියට මේ උසස් ගුණාත්මක භාවයකින් යුක්තව ගල්ලංගුරු අපිට ලබා දෙන්න හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ විගණන කාර්යපතිතුමා අහලා තියෙනවා. එහෙම නේද ගරු අමතුමා? මොකද මේ මම මේ දැන් තමයි ආවේ, මම මේ විධායක සාරාංශය කිව්වේ එහෙම තමයි මම දකින්. ඒක මම වැරදි නම් කවුරු හරි කියනවාද එහෙම දෙයක් කියලා නැහැ කියලා. මොකද මම මේ විනාඩි දෙකෙන් මේක බැලුවේ. මොකද මම ඒකට කියන්න හේතුවක් තියෙනවා. 2022 මෙවැනි ප්‍රශ්නයක් පැන නැගුණා. ඒ පැන නැගිච්ච අවස්ථාවේදී මුදල් කාර්ය සභාවේ සභාපති හැටියට මට තමයි ඒ කාර්යභාරය පැවරුණේ. එතෙන්දී අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාව ඉතාමත්ම පැහැදිලිව තියෙනවා. මෙවැනි මේ සප්ලයර්ස්ලා තෝරගන්නකොට ඒවයි අවම සුදුසුකම් වගේක් තියෙනවා. ඒ සුදුසුකම් පැහැර හරින්න ඉඩ දෙන්න එපා කියලා. මට මතක හැටියට මෙට්‍රික් ටොන් මේ ලක්ෂ 10ක් මං හිතන්නේ ඒ යම්කිසි කාල පරිච්ඡේදයක් ඇතුළතේ සපයපු පුද්ගලයන්ට විතරයි ඒ සප්ලයි කොන්ට්‍රැක්ට් එකට ඇතුල් වෙන්න ඉඩ දීලා තිබුණේ. අත වශයෙන්ම ඒ අවස්ථාවේදී ඒ තීරණ ගන්න සම්බන්ධ වෙච්ච නිලධාරීන්ට වසර මාස 12ක් කිසිම ටෙන්ඩර් කමිටියක වාඩි විය යුතු සුදුසු නැහැ කියලා මම අත්සන් කරපු නිර්දේශයක් ලැබලා දුන්නා. ආණ්ඩුවට ඒකට මාත් එක්ක බොහොම මේ ප්‍රශ්නයක් ඇති කරගත්තා. හැබැයි දැන් මේ තියෙන වාර්තාවට අනුව පේන්නේ එවැනිම වැරද්දක් නැවතත් සිද්ධ වෙලා තියෙනවා වාගේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද නේද? වෙන්න බෑ නේද? ඉතින්ම වෙලා නම් මහවිශාල පාඩුවකුත් වෙච්ච බව මේ විගණක අධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා. දැන් මේක කවුරු හරි ගෙවන්න එපැයි. මේ පාඩුව කවුරු හරි ගෙවන්න ඕනේ. එතකොට ආයතනය කොච්චර පාඩුවක් ගෙවනවද කියන එක පිළිබඳව යම් ගණනය කිරීමක් තියෙයි. ඒගොල්ලොන්ගෙන් යම් කිසි ප්‍රමාණයක් ගත්තයි කියමු. හැබැයි ඉතුරු ටික එතකොට මේ අපිට උත්පාදනය කරගන්න බැරි වෙච්ච කිලෝවට් පැය ප්‍රමාණය අපි වෙන තැනකින් ගත්තානේ. ඩීසල් වලින් ගත්තානම් ඒකේ කිලෝවට් පැයක් නිෂ්පාදනය කරන්න ගිය පිරිවැය කුමක්ද? ඒක කවුද ගෙවන්නේ? අවසානයේ අපි තමයි ගෙවන්නේ. ජනතාවගේ මතට තවත් බදු පනවන්න හේතුවක් තමයි මේ සල්ලි අවශ්‍යයිනේ ගෙවන්න. නැතුව කවුරු තලවත්තේ මේ සල්ලි ගේන්නේ නැහනේ. එහෙම නැහැ. දැන් අද මේ අර සමාජ ආරක්ෂණ බද්ද හරහා අපි කතා කරපු දෙයක් තමයි අපේ කණ්ඩායමේ ඊයේ 102.5% කියලා කිව්වට අත වශයෙන්ම ඒක අගේ එකතු කිරීමේ බද්දක් හැටියට ගත්තොත් ඒක ඊට වඩා දෙගුණයක් වාගේ ප්‍රමාණයක් වෙනවා. මොකද GST එක කියන්නේ මේ කැස්කේඩින් ටැක්ස් එකක්, වැලියු ඇඩඩ් ටැක්ස් එකක් නෙමෙයි නිසා. එතකොට මේ බදු හරහා ජනතාවගෙන් ලබා ගන්න ප්‍රමාණය වැඩි කර ගන්න එක තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට අපි IMF එකත් එක්ක එකඟ වෙලා තියෙනවා නම් පිරිවැයට 90 තමයි කියලා බිල නියම කරන්නේ. එහෙමනම් මේ පිරිවැය වැඩි වෙනකොට ලයිට් බිල වැඩි වෙනවා. ඒක දැන් ඒකට අහන්න දෙයක් නැහැ නේ. පිරිවැය අඩු කර ගන්න ඕනේ. පිරිවැය අඩු කර ගන්න තමයි අර මේ විදුලි බල පනත ගිය පාර ගෙනාවේ. ඒක තිබ්බා පුද්ගලික ආයෝජන කොහොමද ජනනය කිරීමට සම්ප්‍රේෂණය කිරීමට සහ බෙදාහැරීමට එකතු කරගන්න කියලා. ඒකට තමයි යම් අවස්ථාවක් දීලා තිබුණේ පුද්ගලික අංශයට ඒකට මේ අනියුක්ත වෙන. හැබැයි සියලු ඉඩකඩ වහලා තියෙනවා 100%ක් රජයේ අයිතිය තියා ගැනීම හරහා. එතකොට විදුලි උත්පාදනය කිරීමේදී සම්ප්‍රේෂණය කිරීමේදී සහ බෙදාහැරීමේදී පිරිවැය වැඩි වෙනවා නම් කරන්නම දෙයක් නැහැ, මේක ජනතාව මත පටවන්න වෙනවා. දැන් IMF එකත් එක කතා කරනකොට ඒගොල්ලෝ ඒක තමයි කියන්නේ. සබ්සිඩි එකක් එහෙම දෙන්න බෑ, අය කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි දිගින් දිගටම කිව්වේ මේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට යම් සහනයක් දිය යුතුයි කියලා. ඉතින් අපි යම් කිසි විදියකට දකිනවා අද ජනාධිපතිතුමා ඇවිල්ලා යම් යම් කණ්ඩායම් වලට සහන ලබා දීලා තියෙනවා ඉලක්කගත. ඒකේ වරදක් නැහැ. හැබැයි මං හිතන්නේ අපි පැහැදිලි කරන්න ඕනේ කොහෙන්ද මේ බිලියන 80 වගේ, මගේ ගණන් වල බැලුවහම බිලියන 80ක් 90ක් විතරයි, ඒක කොහෙන්ද ලබා ගන්න? අලුත් මේ මුදල් එකතු කිරීමක් කරන්නේ නැත්තම් ඒක රීක්ලැසිෆයි කරනවා නම් කොතනින්ද අඩු කරන්න කියන එක මං හිතන්නේ කියන්න වෙනවා. මොකද පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද අපිට කෑෂ් බෆර් එකක් තියෙන එක ඇත්ත. ඒ කෑෂ් බෆර් එක රුපියල් බිලියන 800ට වගේ අඩු වුණාම ටයිට්නස් එක වැඩි වෙනවා. අපිට මුදල් කාර්ක සභාවට ඕන්න ඇවිල්ලා පැහැදිලි කරා දැන් මාස කිහිපයකට කලින්. එතකොට සත්‍යකර සැරයක් ආණ්ඩුව ණය ගන්නවා. ණය ගන්නකොට ඒ පොලිය වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. උදාහරණයක් හැටියට මේ ගිය සුමානේ කලින් සුමානේ රජයේ විසින් ණය ලබා ගන්න ඉදිරිපත් කරපු භාණ්ඩාගාර බිල්පත් සම්පූර්ණයෙන්ම මේ ගිනුමුනේ නැහැ. ඉල්ලුම තිබුණේ නැහැ. කොටසක් විතරයි ලබා ගත්තේ රජයට අවශ්‍ය පොලි අනුපාතය යම්කිසි සාමාන්‍ය මට්ටමක තියාගත යුතු නිසා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට දැනගන්න අවශ්‍ය වෙනවා කොතනින් කපලාද මෙතනට දෙන්නේ. මේක තිය යුතුයි නෑ කියන්නේ. හැබැයි මාසයක් මේ සහනේ ඇතිද කියන එක පිළිබඳව නැවත ප්‍රශ්න කරන්න වෙනවා. මොකද අප්‍රේල් මාසෙට විතරයි මේ අස්වැසුම වැඩි කිරීම කරලා තියෙන්නේ රුපියල් බිලියන 8.5ක් අප්‍රේල් 28 විතරයි. ඉතින් මාසෙකින් මේ ප්‍රශ්නේ විසඳනවද? ඉහළට ගිය බඩු මිල මාසිකෙන් පල්ලහට එනවද? ඒක කොහොමද කරන්නේ? අනිත් එක තමයි දැන් විදුලි බිලට දීලා තියෙන සහනේ දීලා තියෙන්නේ මාස 3කට විතරයි. ඊළඟට ඉන්ධන වලට දීලා තියෙන සහනේ දීලා තියෙන්නේ මාස 3කට විතරයි. සමාවෙන් ඉවරද මගේ කාලේ? හරි මම නවත්තරන්. මාස 3කට විතරයි. හරි එතකොට මේ මාස සමහර ඒවා අස්වසුම මාසයකට විදුලි බිල මාස 3කට සහ මේ ඉන්ධන බිල මාස 3කට. මම දන්නේ ජනපතිතුමා ඒක ඒ විදිහට පැහැදිලි කරාද නැද්ද කියලා. නමුත් මාස 3න් මේ ප්‍රශ්නේ විසඳගන්න ජනතාවගේ බඩු මිල ඒ තිබිච්ච තැනට ගේන්න පුළුවන් කියලා ආණ්ඩුවට යම් කිසි සහතිකයක් දෙන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මොකද අපි ආර්ථික විද්‍යාවෙත් කියනවා prices are sticky downwards කියලා. ඒ කියන්නේ මිල ඉහළ යනවා. තේකෝප්පේ අනිත් හැමදේම මිල ඉහළ යනවා. හැබැයි පහළ එන්නේ නැහැ. පහළ ආවත් බොහොම හිමීට තමයි පහළ එන්නේ. ඉතින් ඒ නිසා ජනතාවගේ දුක යම් කිසි විදිහකට මේ තෙතමනේ තියෙන ආණ්ඩුවට තේරුම් ගියා කියලා විශ්වාස කරනවා. නමුත් යම් කිසි විදිහකට ඉලක්කගත සහනයක් දීම වරදක් නැහැ කියන එක දකින ගමන් මේ මුදල් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විශ්ලේෂණයක් ලබා දිය යුතුයි කියන දේ තමයි මම කියන්න කැමති.
කොමිස්තුති කර මන්ත්‍රීතුමා.